හොඳයි අපි දහම් සාකච්ඡා කරමු. අපිට ප්‍රශ්න සමූහයක් අද ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙමු. අද අපිට විස්තරයක් තියෙනවා මේ ආර්ය කර්මස්ථාන කියන නමින් මේ නොමිලේ බෙදා තියෙන ඒ පොඩි පොත් පෙන්චක් තියෙනවා. ඒ කිසිම ගාථාවක් ගැනයි මේ කියා තියෙන්නේ. මේ ගාථාවේ අර්ථය මොකද්ද කියලා. සම්බුද්ධේ අට වීසංච ද්වාදහංච සහස්සකි පංච සත සහස්සායි නමාමි සිරසා දලං තේසං ධම්මංච සංඝංච ආදරේ නමාමහං නමක්කාරානු භාවෙන සබ්බ භයා උපද්දවා අනේකාන්තරාය අපි විනස්සන්ත වාසේසතෝ කියන මේ ගාථාව ගැන යහන්නේ. ඒ පොතේ පෙන්ලා තියෙනවා මේ ගාථාව තුන් වතාවක් කියන්න කියලා. එක හොඳයි කියලා මේ පූර්ව භාග මේ ප්‍රතිපත්තියක් වශයෙන් මේ ගාථාව බුරුම රටේ දැනටත් භාවිතා කරන ආරක්ෂා ගාථාවක්. ඒ යෝගී ස්වාමීන් වහන්සේලා, ඒ කියන්නේ තේරවාදී පරපුර මෙහාටත් වඩා බොහෝම සංවරත්වයෙන් ඉන්න පිරිසක්, ලංකාවට වැඩිය හුඟක් විශේෂයක් තියෙනවා. ඒ උන්වහන්සේලාත් ඒ යෝගී භාවනානුයෝගී ආදි කටයුතු කරනකොට මේ ගාථාව ආරක්ෂාවක් වශයෙන් භාවිතා කරනවා. මේක පෙන්වන්නේ සම්බුද්ධේ අට වේශාන්තය කියන්නේ මේ අටවිසි බුදු පියාණන් වහන්සේලා. මේ ටික අපේ ධර්මීත් විග්‍රහ වෙනවා. තණ්හාංකර, මේධාංකර, සරණාංකර, දීපාංකර ආදි වශයෙන් පටන් ගත්ත තැන් පටන්ගෙන සූවිසි විවරණ ලබාගත්ත ඒ සියලු බුදු පියාණන් වහන්සේලා සමකේතු කරලා අටවිසි බුදු පියාණන් වහන්සේලා ගැන විස්තරයක් ත්‍රිපිටකයේ තියෙනවා අපි දැනුවත්ව. ඒ අටවිසි බුදුපියාණන් වහන්සේලාට ඉස්සෙල්ලා පහළ වෙච්ච, ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේ විවරණ ගන්න ඉස්සෙල්ලා ඔය කොටසක් තියෙනවා. මුලින්ම වඩන කාලය මනෝ ප්‍රනිධාන වාක් ප්‍රනිධාන වශයෙන් වඩන කාලයක් තියෙනවා. ඒ කියන්නේ හිතෙන් හිතලා අසංඛ්‍ය කල්ප ලක්ෂ ගානක් බුදු වෙන්න ඕනෑ කියන හිතින් යුත්තව මේ කටයුතු කරනවා කියන්නේ නැහැ. වචන ප්‍රකාශයක් නැහැ. එහෙම ක්‍රමයෙන් බලවත් වුණාට පස්සේ කටෙන් වචන ප්‍රකාශ වෙන මට්ටමක් එනවා. මම ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න ඕනේ ආදී වශයෙන්. එතකොට වාග් ප්‍රනිධාන කිව්වේ ඒකයි. එතන ඒ විදිහට වඩලා හිටන් තමයි කාය ප්‍රනිධාන වශයෙන් ක්‍රියාවට නගනවා. ඒ ක්‍රියාවට නැගීමෙන් දානය මුල් කරගෙන පටන් ගන්න, පාරමී ගුණයන් පූර්ණ කරගන්න ක්‍රියාවට නැගීමෙන් පටන් ගන්න. එහෙම කරගෙන ගිහිල්ලා දීපංකර පාදමූලයේදී නියත විවරණ ගන්නකොට ඊට පෙර හිද බුදු පියාණන් වහන්සේලා කොච්චර කාලයක් මේ ලෝකෙ පහළලා පහු කළාද කියන කාරණයක් ඊට පෙරම කියලා අපිට කියන්න අමාරුයි. කොයි ක්‍රමෙන් හරි ඒ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු කාලේ ඔය සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයේ දිහා එතකොට ඔක්කොම 24 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා තියෙනවා ලෞතුරා බුදු වෙන්න. මෙන්න මේ කාලය තුළ බුදු වෙච්ච පහළ වෙච්ච බුදුවරයන් වහන්සේලා ප්‍රමාණය තමයි මේ කියවෙන්නේ. සම්බුද්ධේ අටවිසි සංචය කියන්නේ ඒ අටවිසි බුදු පියාණන් වහන්සේලා. ද්වාදසංචය කියන්නේ 12000, තවත් එකට 12000ක් එකතු වෙනවා. ද්වාදසංචය සහස්සකයි. සහස්‍රය කියන්නේ 10000යි. ද්වාදස කියන්නේ 12යි. ද්වාදසංචය සහස්සකයි කියන්නේ 12000ක් කියන එකයි. එතකොට පංච සත සහස්සානි සිය දහසේවල් පහක්. සිය දහහක් කියන්නේ ලක්ෂයක්. දාහේවා සීයක් ලක්ෂයයි. සත සහස්‍රය කිව්වේ ලක්ෂයක්. ලක්ෂය පහක් තමයි පංච සත සහස්‍රය කිව්වේ. නමාමි සිරසාදරං කියන්නේ සිරසින් දරාගෙන නමස්කාර කරනවා. ඒ උතුම් ගුණ. එතකොට 512028 බුදු පියාණන් වහන්සේලා ගැනයි මේ සිහි කරන්නේ. බුදු පියාණන් වහන්සේලාත් සීමා කරන්න බෑ මේ ලෝකේ පහළ වෙච්ච බුදු පියාණන් වහන්සේලා මේ පමණයි කියලා. මේ 5,12,208ක් කිව්වේ අපේ බුදු පියාණන් වහන්සේ මනෝ ප්‍රනිධාන වශයෙන් යම් දවසක පටන් ගත්තාද ලෞතර බුද්ධත්වයට බලාපොරොත්තුෙන් ආරම්භය. එදා පටන් අවසානයේ ලෞතර බුද්ධත්වයට දක්වා ගිය කාලය තුල පහළ වෙච්ච බුදු පියාණන් වහන්සේලාගේ ගණනක් තමයි මේ විග්‍රහ වෙන්නේ. සමහරලාට මේවා අපේ හෙලාටුවාවල ඉස්සෙලා තියෙන තිබුණා. ඒ හෙලාටුව ආදී පහු කාලයකදී වෙනස්ලා ගියා නැත්නම් අපිට හොයාගන්න බැරුව ගියාට පස්සේ ඒ තිබිච්ච කාරණා අපෙන් අහක් වෙන්න පුළුවන්. නමුත් ඒ හෙලාටුවාවල තිබිච්ච විග්‍රහයන් මේ තේරවාදී බුද්ධහම පැතිරලා තිබිච්ච බුරුමේ ආදී රටවල්වල තවත් ඒ හැඟවිච්ච කරුණු තියෙනවා. අන්නේ කාරණේ අමුල්කේ තමයි මේ ගාථාවෙන් කියවෙන ඒ බුද්ධ නමස්කාරය කෙරෙන්නේ. මේක විශාල ආරස්සාවක්. ඉතින් ඒ නිසා තමයි මේ ගාථාව කියලා තේසං ධම්මංච සංගංච. ඒ බුදු පියාණන් වහන්සේලා දේශනා කළ උතුම් ශ්‍රීසත් ධර්මයක් එකම ධර්මයයි. සියලු බුදු පියාණන් වහන්සේලා දේශනා කරන්නේ දෙයාකාර ධර්මයක් නෙමෙයි එකාකාර ධර්මයක්. ඒ වගේම සංඝ රත්නේ එදත් මාර්ගඵලලාභී මහා සංඝරත්නයක් හිටියා එක එක බුදුරයන් වහන්සේලාගේ. ඒ සියලුම සංඝරත්නයක් සිහි කරලා ආදරයෙන් නමා මහන් කියන්නේ ආදරයෙන් මම නමස්කාර කරනවා. නමක්කාරානුභාවේන ඒ නමස්කාර කරන අනුභාවයෙන් සබ්බ බයා උපද්දවා සියලු බය උපද්දර වැද්ද අනේකා අන්තරායාවෙන් නොඑක් ආකාර වන්නා වූ අන්තරායක් වැද්ද විනාශසන්තු අශේෂතෝ ශේෂයක් නැතුව සියල්ල විනාශ වේවා කියලා මේ ධම්ම ආශිර්වාදින් ලවාගෙන කරන සිත්පතා ගැනීමක් තමන්ටත් ලෝකෙටත් ඒ සිත පැතීමක් කෙරෙන්නේ. ඉතින් ඒ කතාව හුඟක් හොඳයි. මොකද බාහිර කියන ශාසනයෙන් බැහැර කෙනෙක්ගේ ආශිර්වාදයක් බලාපොරොත්තු වීමක් එහෙම නෙවෙයි. බුද්ධ ආශිර්වාදයෙන් බලාපොරොත්තු වෙන ගාතාවක් නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගාතාව ගැළපෙනවා. ඉන් ඒ ආකාරයෙන් වඩලා පුරුදු කරගන්න ඕනේ.